ගරු හර්ෂණ සපුන් රාජකන්න මන්ත්‍රීතුමා, ඔබතුමාට මේ තුන දලහක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි මුලසනාරුර මන්ත්‍රීතුමියනි. දැන් මේ අයවැය පිළිබඳව වසර ස්වල්පයක් සාකච්ඡා කිරීමට හැකිවීම පිළිබඳව සතුටු වෙනවා. අපි දැක්කා, අපි ඇහුවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මුදල් අමාත්‍යවරයා හැටියට පහුගිය වසරේදී කරපු අයවැය යෝජනා. හැබැයි අපි මේ අවුරුද්දක් ගත වෙලා නැවත හැරලා බැලුවාම ඒ පෞගිය වර්ෂයේ කරපු යෝජනාවලින් 80%ක්ම සාර්ථක වෙලා නැහැ, ක්‍රියාත්මක වෙලා නැහැ. එතකොට අපි දිගින් දිගටම ඉතාම ඕනෑකමින් මේ රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා ගන්න යම් යම් යෝජනා ඉදිරිපත් කරත් ඒක කතා පෙට්ටියට පමණක් සීමා වෙලා තියෙනවා. ඉතින් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මේ යෝජනාවත් ඒ හා සමානමයි. දැන් එතුමා දශක ගාණක් ඉඳන් කතා කරනවා, යෝජනා කරනවා. අයවැයවල් මං හිතන්නේ 40%කට 45%කට එතුමා සහභාගී වෙලා තියෙනවා. අග්‍රාමාත්‍යවරයා හැටියට, ජනාධිපතිවරයා හැටියටත් මේ යෝජනාවල් දැන් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් ඒ යෝජනා කතාවට පමණක් සීමා වෙලා තියෙනවා. ක්‍රියාත්මක වීම පිළිබඳව ඉතාම දුර්වල තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් පෞගිය වසරේදීත් කිව්වා, මහා උජාරුවට කිව්වා, වතුකරයේ අයට ඉඩම් ලබා දෙනවා, වතුකරයේ අයට ඔප්පු ලබා දෙනවා, මේ රටේ ජනතාවට ඔප්පු ලබා දෙනවා, ජනතා හිතියට ලබා දෙනවා කියලා. නමුත් ඒවා ක්‍රියාත්මක වීම දිහා බලනකොට ඉතාම අඩු වේගයකින් තමයි මේව සිදුවෙන්නේ. ඉතින් පෞගිය වසර ගණනාවක් ඉඳන් කියනවා උතුරු නැගෙනහිර මේ ද්‍රවිඩ ජනතාවගේ අසාධාරණයට පත්වෙච්ච ඒ ඉඩකඩන් ලබා දෙන්න කටයුතු කරනවා කියන එක. ඒක මං හිතන්නේ වසර ගණනාවක් ඒ ගැන කතා කරනවා. නමුත් ඒ ගැන එතනටම කතා පෙට්ටියටම සීමා වෙලා තියෙනවා. ඒ මේ අත්‍යවශ්‍යතාවය තමයි මේ අවස්ථාවේදී ඉතා පැහැදිලිවම කියන්න ඕනේ මුලාසනාරුර මන්ත්‍රීතුමියනි. අද මේ රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි තත්වයකට පත් වෙලා තියෙනවා, ජීවන වියදම ඉහළ යෑම තුළින්. මේ අයවැයට කලින් කරන්න පුළුවන් වැඩි කිරීම් සියල්ලම සිදු කරා. විදුලි බිල ගත්තොත් 300%කට වඩා වැඩි වෙලා තියෙනවා. පළවෙනිදා වෙනකොට බඩ නලියනවා, කොයි මුදලකින් පෙට්‍රල් ඩීසල් වැඩි වෙලාද කියලා ජනතාවට ඉතාම දුකින් බලාගෙන ඉන්නවා. හැම පෞගිය කාල සීමාවේදී ඒ මිල ගණන් වැඩි වුණා, ගෑස් වල මිල ගණන් වැඩි වුණා, ඒ වගේම ජල බිල් විශාල වශයෙන් වැඩි වුණා. මේ හැම අවස්ථාවකදීම ජනතාවට ඉතාම දුෂ්කර තත්වයකට පත් වෙලා තියෙනවා. එතකොට ලබන ජනවාරි ඉඳන් නැවතත් ජනවාරි පළවෙනිදා ඉඳන් මේ අයවැයට කලින් 3%කින් වැට් බද්ද වැඩි කරන්න යෝජනා කරලා තියෙනවා. 3%කින්. එතකොට 3%කින් වැඩි වෙනකොට 15 ඉඳන් 18 දක්වා මේ හැම භාණ්ඩයක හා සේවාවක මිල ගණන් වැඩි වෙනවා ලබන ජනවාරි ඉඳන්. ඊට කලිනුත් වැඩි වෙන්න නියමිතයි කියලා අපිට ආරංචි, පෙට්‍රල් ඩීසල් භූමි තෙල් වගේ දේවල්. ඉතින් මෙන්න මේ විදිහට ජනතාවට ජීවත් වෙන්න බැරි වෙලා තියෙන මේ මොහොතේ ජනතාවට සහනයක් ලබා දීම තමයි ප්‍රධාන වශයෙන් කටයුතු කරන්න ඕනේ. එතකොට රජයේ සේවකීන්ට පමණක් නෙමේ සමස්ත ජනතාවටම ජීවත් වෙන්න පුළුවන් ජීවන වියදම අඩු කරන්න කටයුතු කළ යුතුයි. මම විශ්වාස කරනවා 3%ේ වැට් බදු වැඩි කිරීම නතර කරන්න අපි යෝජනා කරන්න ඕනේ. මේ වෙලාවේදී ඉතා පැහැදිලිව මේ අයවැයේදී යෝජනාවක් හැටියට ඉදිරිපත් කරන්න කැමැති. මේ වෙලාවේ මේ රටේ ජනතාවට ජීවත් වෙන්න බෑ. 3%ක වැට් බද්ද වැඩි කිරීම 18% දක්වා වැඩිවීම තුලින් තවත් අමාරු වෙනවා. ඒ නිසා අපි සියලු දෙනා එකතු වෙලා මේ පාර්ලිමේන්තුවේ මේ රටේ ජනතාවට ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඒ අවස්ථාව අදට 3%ේ ඒ වැට් බද්ද වැඩි කිරීම නතර කිරීම පිළිබඳව සලකා බලන්න කියලා ඒ යෝජනාවක් කරන්න කැමතියි. ඒ මොකද මේ වෙනකොට මේ රටේ ජනතාව ජීවත් වෙන ඉතාම අපහසුතාවයකින්. එතකොට මේ මේ සහනය අපි ලබා දෙන්න කටයුතු කරන්න. මොකද මේ ඊටාම කනගාටුයි කියන්න අද මේ සම්පූර්ණ බර මේ අහිංසක ජනතාවට ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. මේ අහිංසක ජනතාවට මේ සම්පූර්ණ බර වැටෙන්න ප්‍රධානම හේතුවක් බවට පත් වෙලා තියෙනවා. අද ඔබ කවුරුත් දන්නවා මේ රටේ ආර්ථිකයේ කලමනාකාරීත්වයේ තියෙන දුර්වලතාවය නිසා. අපි දිගින් දිගටම අවුරුදු ගාණක් කිව්වා මේ රට බංකොලොත් කරා, මේ රට බංකොලොත් වුණා නෙමෙයි, මේ රට බංකොලොත් කළා. මේ රට බංකොලොත් උන්නේ නැහැ, මේ රට බංකොලොත් කරා. කවුද බංකොලොත් කරේ කියන එක අද අධිකරණයෙන් ඔප්පු වෙලා තියෙනවා. අද අධිකරණයෙන් ඔප්පු වෙලා තියෙනවා. හැබැයි මේ අධිකරණයෙන් ඔප්පු වෙච්ච අයට මම විශ්වාස කරනවා මේ අයට ඒ නීතිය තවත් අද කරන්න ඕනේ. ඒ ඒ ඒ තීන්දුවට එයාගේ තීන්දුවක් මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා. එක පැත්තකින් ඒ අයට මේ රටේ ජනතාවට වන්දියක් ගෙවන්නත්, ඒ වගේම ප්‍රජාහිතිය අවශ්‍ය කරන්නත්, ඒ වගේම මේ මේ අයට ලබා දෙන්න පුළුවන් උපරිම දඩුවම, සිරදඩුවම වේවා, උපරිම දඩුවම ලබා දෙන්න කටයුතු කරන්න ඕනේ. මම මේ විපක්ෂයේ පාර්ලිමේන්තු නියෝජිතයන් එකතු කරගෙන අපි ඉල්ලීමක් කරා කතානායකතුමාගෙන් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කරන්න කියලා. මේ ආර්ථිකය විනාශ කරපු අයව ඒ අයව පරීක්ෂණයක් කරන්න. හැබැයි ඒක කල්මරල තමයි කතානායකතුමා ඒ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව පත් කරේ. ඒ වෙනකොට අපි සතුටුයි කියන්න උපුල් ජයසූරිය අපේ ජනාධිපති නීතිඥතුමා සමග කටයුතු කරලා මේ නීතිය ක්‍රියාත්මක කරලා තියෙනවා. අපිට සතුරු වෙන්න පුළුවන් නීතිය අධිකරණයේ විශ්වාසය තහවුරු වෙලා තියෙනවා. හැබැයි අද පාර්ලිමේන්තුවෙන් මොකද්ද කරන්න හදන්නේ? අද මේ පාර්ලිමේන්තුවෙන් කරන්න හදන්නේ ඒ අධිකරණය ගත්ත තීන්දුවට විරුද්ධව කටයුතු කරන්න. අද විනිශ්චකාරවරුන් පුළුවන් නම් මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඒ ගත්ත තීන්දුවට විරුද්ධව කටයුතු කරන්න කියලා බල කරන්න දැන් උත්සාහ කරනවා. අද මේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුවා වෙලා අද මේ පාර්ලිමේන්තුවේ ඉඳගෙන ආණ්ඩු පක්ෂයේ අය කියනවා ඒත් ඒ තීන්දුව වැරදි කියලා. ඒ ඒ ඒ උත්සාහ කරනවා මේ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හරහා ඒ වැරද්ද නිවැරදි කරගන්න. එතකොට සුදු හුණු ගන්න. අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුව තේරීම්කාර සභාවක් ඉල්ලපු පුද්ගලය හැටියට අපි ඉල්ලීමක් කරනවා කරුණා කරලා මේ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව දැන් අවෝසි කරන්න. ඒක වළංගුතාවය බිඳුවට ගියා. ඒ සභාපතිවරයා හැටියට පොහොට්ටුව පක්ෂයේ ලේකම්වරයාව පත් කිරීම තුළින් ඒකින්ද රටේ විශ්වාසයක් නැහැ ඒ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව කෙරෙහි. ඒකින්ද ඒ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව කිසිම තේරුමක් නැති තත්වයකට පත් වෙලා දෙන කරුණා කරලා එය සම්පූර්ණයෙන්ම අවලංගු කරන්න කටයුතු කරන්න. එහෙනම් අපි මේ වෙලාවේදී අපි උත්සාහ කළ යුත්තේ මේ රටේ ජනතාව ජීවත් කරවන්න. මේ රටේ ජනතාව ජීවත් කරන්න ජීවන වියදම යම්තාක් ආකාරයකින් සාධාරණ ලෙස අඩු කරන්න අපි කටයුතු කරන්න ඕන. හැබැයි අද මොකද්ද වෙලා තියෙන්නේ? මේ ආණ්ඩුව දිගින් දිගටම හැම වෙලාවෙම අන්ත අසරණ දුප්පත්ම අයට තමයි වැඩි බරක් දැම්මේ. විදුලි බිල වැඩි කරෝතින් වැඩිම වැඩි කරේ දුප්පත්ම පිරිසට, අඩුවෙම පාවිච්චි කරපු පිරිසට. ජල බිල වැඩි කරෝතින් වැඩිම වැඩි කරේ ඒ අඩුවෙම පාවිච්චි කරන දුප්පත්ම පිරිසට. ඒ ආකාරයට තමයි මේ හැම දෙයක්ම මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ. එදා අපි දැක්කා දේශීය ණය ප්‍රතිව්‍යුගත කරන ක්‍රියාවලිය තුලදී ඒ ධනවත්ම ව්‍යාපාරික ප්‍රජාව බේරලා මේ අහිංසක ජනතාවට ලබා දුන්න ඒ බර සම්පූර්ණයෙන්ම ලබා දෙන්න කටයුතු කරා. මේ රනිල් රාජපක්ෂ මේ ආණ්ඩුවට ඌමනාව තියෙන්නේ මේ රටේ අහිංසක දුප්පත් ජනතාවගෙන් පළිගන්නද කියන ඒ සැකේ අපිට තියෙනවා. ඉතා පැහැදිලිවම ඒ ධනවත් ඒ සුපිරි පැලැන්තියේ ඉන්න පිරිසට පමණයි මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රතිලාභ ලැබෙන්නේ. මේ දුප්පත් අහිංසක ජනතාවට ඒ ප්‍රතිලාභ ලැබීමට කටයුතු කෙරෙන්නේ නැහැ. ඒක දිගින් දිගටම ඒක දිගින් දිගටම මේ රනිල් රාජපක්ෂ මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවට පත් වෙලා තියෙනවා. ඒකින්ද අපි විශ්වාස කරනවා මේ වෙලාවේ ඇත්තටම මේ රටේ ජනතාවට සහනයක් ලබා දෙනකොට ඒ පහසුකම් ටික ලබා දෙන්න කටයුතු කරන්න
ඕනේ. අද සෞඛ්‍ය මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
අද සෞඛ්‍ය ශාස්ත්‍රය ගත්තොත් ඉතාලම කඩකාටුයි කියන්නේ. එදා මම ඇව්වාම සෞඛ්‍ය ඇමතුමාගෙන් මේ හෘද ස්ටෙන්ට් පිළිබඳ මේ හાર્ට් ඇටැක් එකක් හැදුනාම ඒ ස්ටෙන්ට් එකක් ලබා දෙන්න කටයුතු කරන්න නොහැකි ආණ්ඩුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ බෙහෙත් ටික අද රෝහල් වල නැහැ. හැබැයි දැන් මේගොල්ලන්ගේ කතාව මොකද්ද? මේගොල්ලන්ගේ කතාව මේ ආණ්ඩුවේ මේ යෝජනා තමයි එයාපෝට් හදන්න. මේ ලංකාවේ එක එයාපෝට් එකකින් වෙලා තියෙන වින්න ඇයි අමතක වෙලාද දන්නේ. මේ මත්තල අද මේ ලෝකේම පාළුම ගුවන් එයාපෝට් එක බවට පත් වෙලා තියෙනවා. ඒකින්ද මේ මත්තල එයාපෝට් එක ගොඩ දාගන්නේ නැතුව තව පොළොන්නරුවෙත් එයාපෝට් හදන්න. ඒකින්ද මේ විහිළු කතා අද මේ රටේ ජනතාවට ඕනේ තවත් ජාත්‍යන්තර එයාපෝට් එකක් නෙමෙයි. අද මේ රටේ ජනතාවට අවශ්‍ය වෙලා තියෙන්නේ ජීවත් වෙන්න. ඒ ජීවත් වෙන්න අවශ්‍ය ඒ ජීවන වියදම අඩු කරන්න අපි කටයුතු කරන්න ඕනේ. වගේම ඒ මූලික අයිතිවාසිකම් ටික ලබා දෙන්න කටයුතු කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ සෞඛ්‍ය පහසුකම් ටික ඒ බෙහෙත් ටික ලබා දෙන්න අපි කටයුතු කරන්න ඕනේ. කොළඹ මහ රෝහලේ තත්ත්වය මෙහෙම නම් කොළඹ මහ රෝහලේ අද ජීවිත අවදානම් මින් බේර ගන්න පුළුවන් ඒ බෙහෙත් ටික ලබා දෙන්න කටයුතු කරන්න බැරි නම් අපි මේ රටේ තියෙන අනිත් රෝහල් ගැන කතා කරලා වැඩක් නැහැ. අද සෞඛ්‍ය ශාස්ත්‍රය ඒ බෙහෙත් එක රෝහලකවත් නැහැ. ඒකින්ද කරුණා කරලා වැඩි අවධානය යොමු
කරලා
මේ රටේ ජනතාව ජීවත් කරවන්න. එහෙම නැතුව බොරු යෝජනා දාලා මේ අයවැය සුන්දර කරන්න මේ අයවැයෙන් ලොකු බලාපොරොත්තු ලබා දෙන්න කියලා කිව්වට ඇත්තටම වෙන්නේ මේ රටේ ඉතාම අවාසනාවන්ත තැනක හිර වෙලා ලඟු වෙලා තියෙනවා. ඒකින්ද අපි විශ්වාස කරනවා මේ අයවැය කතා පෙට්ටියකට සීමා නොකර ගිය අවුරුද්දේ කරපු යෝජනා වලින් 80% ක්‍රියාත්මක වෙලා නැහැ. එහෙනම් මේ අයවැය කෙරෙහි විශ්වාසය නැහැ. මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව කෙරෙහි විශ්වාසය නැහැ. මේ රටේ ජනමතයකින් අලුත් පාර්ලිමේන්තුවක් රටට නායකයෙක් අත්‍යවශ්‍යයි. ඒ වෙනුවෙන් මම හිතන්නේ ලබන වර්ෂයේ හැකි ඉක්මනින්ම මහා මැතිවරණයක් ජනාධිපතිවරණයක්
ලබා දෙන්න කටයුතු කරන්න කියා ඉල්ලා සිටිමින්
ස්තුතියි මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි. 2024 වර්ෂයේ සඳහා අයවැය පිළිබඳව පොදු සාකච්ඡා වාරයේ මට අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව ලැබීම පිළිබඳව අපි 2024 වර්ෂයේ සඳහා රාජ්‍ය ආදායමත් ආදායම් උපයා සපයා ගන්නේ කෙසේද කියන එක පිළිබඳවත් රටේ වියදම් තත්ත්වය කුමක්ද කියන එකත් ඒ සඳහා කළ යුතු කාර්යභාරය මොකක්ද රටේ ආදායම නංවා ගන්නේ කොහොමද කියන එක පිළිබඳව අධිකාරී ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා විදිහට ඉදිරිපත් කරපු ලේඛනයට අදාළව අපි සාකච්ඡා පවත්වන වෙලාව එදා වැඩබද්ද 15% ඉඳලා 8% දක්වා ගේනකොට ආදායම රටේ රාජ්‍ය ආදායමට මරු පහරක් එල්ල කළා. ඒ නිසා රට කඩාගෙන වැටුණා කියන අය 2024 වර්ෂයේ දැන් ආපහු වැඩබද්ද 15% ගෙන තියෙන එක 18% කරනකොට දැන් ආයෙ කෑ ගහනවා මේක කරන්න එපා, ජනතාව පිට බඩු පටවන්න එපා, බර දෙන්න එපා, මේක වහාම නතර කරන්න ඕනේ කියලා. ඉතින් එතකොට එහෙමනම් එදා 2019 රාජ්‍ය ජනතාව මත තිබුණ බදු බර අඩු කරන්නට වැඩබද්ද 115 ඉඳලා 108 දක්වා පල්ලෙහාට ගේනකොට ඒ අය ආර්ථික ඝාතකයෙකු බවට පත් කරලා තියෙන මොහොතක එමනම් මේ ආදාය රාජ්‍ය ආදායම වැඩි කරගන්න බදු ගහන්න ඕනේ කියපු අය අද කියනවා තමන්ගේ දේශපාලන අරමුණ 2024 පැවැත්වෙන මැතිවරණ ඉලක්ක කරගෙන කියනවා ජනතාව පිට බඩු පටවන්න එපා කියලා. මොකද්ද මේ කියන කතාව කියන එක පිළිබඳව අපිට හිතා ගන්න බෑ. රටේ ආදායම ශක්තිමත් කරගන්න නම් බදු ආදායම් වැඩි කරගත යුතු නම් අපිට ඒ සඳහා කටයුතු කරන්නට සිද්ධ වෙනවා. අපි දන්නවා මේ රටේ ජනතාවට ජීවත් වීමේ දැඩි අපහසුතාවයක් තියෙනවා. ජනතාව පිට බදු පටවනවට අපි කැමතිත් නැහැ. අපිත් කියන්නේ මේ බදු අඩු කරන්න ඕනේ. හැබැයි එදා 115 108 ගෙනාව එක වැරදි කිව්වනම් අපිට සිද්ධ වෙනවා ඒ වැරද්ද නිවැරදි කරන්න නම් මේ බදු ආදායම වැඩි කළ යුතුයි කියන තැනට අපිට එන්න සිද්ධ වෙනවා. අධිකරණයේ විසින් කිව්වනම් අපි බදු අඩු කරපු එක වැරදි කියලා එමනම් අපිට කරන්න තියෙන්නේ බදු වැඩි කරන එක. අයි මේක විපක්ෂයට තේරෙන්නේ නැද්ද දැන්? එමට අහන්න තියෙන්නේ ඒක. ඒ නිසා මේ පිළිබඳව මම ඊට වඩා දීර්ඝව කතා කරන්නේ රටේ ජනතාවට දැඩි අපහසුතාවයක් තියෙනවා. විශේෂයෙන්ම මුදල් අමාත්‍යවරයා විදියට අධිකර ජනාධිපතිතුමාගෙන් ඉල්ලා හිටින්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරනවා වගේම මේ රටේ රාජ්‍ය සේවයට අයිති නැති පෞද්ගලික අංශයේ සේවය කරන එදිනෙදා දෛනික වැටුප් අරගෙන ජීවත් වෙන ජනතාවට අපි යම් යම් සහනාධාරයන් දීලා තියෙනවා. හැබැයි මේ සහනාධාර ගොන්නට වැටෙන්නේ නැති බොහෝ පිරිසක් ඉන්නවා. අපි හැමදාමත් නිදහස ලැබපු දවසේ ඉඳලා හැමදාම කරලා තියෙන්නේ මේ රටේ ජනතාවට සහනාධාර දෙන එක. ඒ සහනාධාර දෙන්න රටේ මුදල් මදිනම් ණය ගන්නවා. ණය අරගෙනත් කරලා තියෙන්නේ රටේ ජනතාවට සහනාධාර දෙන එක විතරමයි. ඒ නිසා අද ඒ සියලු ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයේ විදියට වර්තමානයේ වෙනකොට මේ රටේ මේ උද්ගත වෙලා තියෙන තත්වයෙන් මිදෙන්නට නම් ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද ස්වාධීනද කියන එක අදාළ වෙන්නේ නැහැ. මා විශ්වාස කරනවා මේ පාර්ලිමේන්තුව උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන අපි 225 විතරක් නෙමෙයි මේ රටේ මිලියන 21ක් වෙච්ච සමස්ත ජනතාව මත්වල් බැඳ ගන්න ඕනේ. ඊළඟ මැතිවරණයෙන් මම තමයි මේ රටේ ජනාධිපතිවරයා වෙන්නේ. අපි තමයි ඊළඟ පාර්ලිමේන්තුවේ බලය ගන්න කියන තැන ඉඳගෙන අපි කටයුතු කරනවාද? එහෙම නැත්නම් සමස්ත මේ රට තුල අපි උද්ගත වෙලා තියෙන තත්ත්වෙන් ගොඩ එන්නට අපි සියලු දෙනා එකතු වෙලා අත්වල් බැඳගෙන කටයුතු කරනවාද කියන තැනට හිතන්නට බලන්නට තීන්දුව තීරණ ගන්නට අවශ්‍ය කාල වකවානුවක් ඇවිදිලා තියෙන ඉතින් ඒ නිසා වර්තමානයේ පවතින ආණ්ඩුව තුල මුදල් අමාත්‍යවරයා විදියට ජනාධිපතිතුමා විසින් ගත්ත යම් යම් තීන්දුව තීරණ තියෙනවා. විශේෂයෙන්ම මම නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගත්තහම ඉතා විශාල වාරි පද්ධතියකින් තියෙන්නේ සමන්විත වෙලා තියෙනවා. ඒ වගේම කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙන ජනතාවක් ජීවත් වෙන්නේ. අපි විශේෂයෙන්ම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරා අපේ ප්‍රදේශයේ ජනතාවට තියෙන මේ කෘෂිකාර්මික ගැටලුවට තියෙන එක ගැටලුවක් මේ වැව් සියල්ලම දැන් ගොඩ වෙලා තියෙන්නේ. මේ වැව් ටික ඉතා කඩිනමින්ම ගැඹුරු කරලා දෙන්න අවශ්‍ය වටපිටාව සකස් කරලා දෙන්න කියලා. ඉතින් ඒ නිසා එතුමා අපේ ඉල්ලීමට අහුන්කම් දුන්නා. අපි සියලු දෙනා කුරුණෑගල දිස්ත්‍රික්කයේ විතරක් නෙමෙයි සමස්ත පාර්ලිමේන්තුවේ අපේ ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරු සියලු දෙනාම ඉල්ලා හිටියා. ගොවි ජනතාවගේ වැව තමයි හදවත, ගමේ හදවත. මේ වැව හදලා දෙන්න, ආරක්ෂා කරලා දෙන්න. මොකද මේ තියෙන සමහර ව්‍යාපෘති වලින් වැවේ වාහන හදනවා, හොරවුව හදනවා, වැවේ බන්ටක හදනවා. හැබැයි වැව අවශ්‍ය ප්‍රමාණයට ගැඹුරු වෙන්නේ නැහැ. අවශ්‍ය ධාරිතාවයේ වැවේ රඳව, ජල ධාරිතාවයේ රඳව ගන්න බෑ. ඒ නිසා මේකට නිසි වැඩ පිළිවෙලක් හදලා දෙන්න කිව්වම එතුමා ඒ කටයුත්තට අපිට 2024 වර්ෂයේ මේ සඳහා කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය වටපිටාව ක්‍රියාත්මක කරන බව මේ ආයවැය ලේකෙනේදී ඉදිරිපත් කරා. ඉතින් මා විශ්වාස කරනවා ඒ කටයුත්ත ඉතාමත්ම ක්‍රමානුකූලව ගොවි ජනතාවගේ ගොවි සංවිධානයේ එහෙම නැත්නම් මේ ගොවිතැන් කරන ජනතාවගේ අවශ්‍යතාවයට ගැලපෙන ආකාරයට මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නට අදාළ ආයතනවල ඉන්න බලධාරීන් නිලධාරීන් ගමත් සමග එකතු වෙලා දේශපාලන අධිකාරියයි ගොවි සංවිධානයයි සියලු දෙනා එක්ක එකතු වෙලා මේ කටයුත්ත කරන්නට අත්වල් බඳගනී කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මම හිතන්නේ තව බොහෝ අය මේ දක්වා මේ දින කීපෙම කතා කරා වගේම විශේෂයෙන්ම මම මේ ගංවතුර පාලනයේ මේ දවස්වල අධික වර්ෂාවත් එක්ක සියලු ප්‍රදේශයන් ආපදා තත්ත්වයන්ට පත් වෙනවා වගේම විශේෂයෙන්ම මම මුදල් අමාත්‍යවරයා විදිහට අධිකාර ජනාධිපතිතුමාගෙන් ඉල්ලා හිටිනවා මේ කුරුණෑගල නගරය තුළ එක පැත්තකින් වෙන්නරු වැවෙන් ගලාගෙන එන වතුරත් කුරුණෑගල වැවේ වාහන් වතුරත් ඒ වගේම කුරුණෑගල නගරය තුළ එකතු වෙන සියලුම ජලය එකතු වෙලා ගලාගෙන යන ඇලමාර්ගය වැහි කාලෙදී හැම වර්ෂා කාලයකදීම ගංවතුර තත්ත්වයකට පත් වෙනවා. විශේෂයෙන්ම විල්ගොඩ කියන ප්‍රදේශය කුරුණෑගල නගර සභාවේ කම්කරුවන් විදියට ජීවත් වෙන පුරවැසියන් ජීවත් වෙන ප්‍රදේශයක් ඒක. ඒ අඩු ආදායම්ලාභී ඉතාමත්ම අඩුම තත්ත්වයේ ජීවන මට්ටමක ඉන්න පිරිස තමයි හැමදාම මේ උපද්‍රවයට ලක් වෙන්නේ. ඒ අය සඳහා නිවාස යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන්නට කටයුතු කරලා තිබුණා මුල් ගලුත් තිබ්බා 2015 ඉස්සලා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ. ඒක ක්‍රියාත්මක කරගන්නට බැරි වුණා. ඒ නිසා මේ පිරිස හැමදාම පීඩාවට පත් වෙනවා. ඒ අය පිළිබඳව කටයුතු කරන්නට අවශ්‍ය කරන බලධාරියෙක් විදියට කිසි කෙනෙක් මේක වග කියන්න කෙනෙක් නෑ. වර්තමානයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා විදිහට මම ඉල්ලීමක් කරනවා හැමදාම මේ පීඩාවට පත්වෙන ජනතාවට යම් ස්ථිරසාර විසඳුමක් ලබා දෙන්නට අවශ්‍ය කටයුත්ත කරනවා නම් ඉතාමත්ම සුදුසුයි යෝග්‍යයි. ඒ නිසා ඒ ප්‍රදේශයේ ජීවත් වෙන අනිත් ජනතාවත් ඉතාමත්ම දැඩි අපහසුතාවයට පත්වලා තියෙනවා මේ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා මා ඉල්ලා සිටිනවා. ඒ වගේම විශේෂයෙන්ම පහුගිය කොවිඩ් කාලයත් එක්ක ගත්තාම කොවිඩ් වසංගතයත් එක්ක මූණ දුන්න අධ්‍යාපනයේ කඩාවැටීම මං හිතන්නේ අපි හැමෝන්ටම දක්නට ලැබුණා. ඒ වගේම වර්තමානයේ වෙනකොට පාසල් පද්ධතිය තුළ තියෙන ප්‍රධානතම ගැටලුව බවට පත් වෙලා තියෙන පාසල්වල තියෙන ගුරු හිඟය. මේ අවුරුද්ද පුරාවට මේ ගුරුවරුන්ගේ හිඟය පියවා ගැනීම සඳහා ගුරුවරු බදවා ගැනීමට අවස්ථාව සලසා ගන්න හැදුනත් යම් යම් ගැටලු සාගත තත්ත්වයන් නිසා ඒ ක්‍රියාත්මක කරන්න බැරි වුණා. විශේෂයෙන්ම 2024 වර්ෂය ආරම්භ කරනකොට අධ්‍යයන වර්ෂය ආරම්භ කරනකොට ඒ පාසල්වල පුරප්පාඩු තියෙන ගුරුවරුන් බදවා ගැනීම සඳහා මේ වෙනකොට ගුරුවරු බදවා ගැනීම සඳහා ආයුධ පත්‍ර කැඳවලා තියෙනවා. ඒ ටික 2024 වර්ෂයේ ආරම්භ වෙනකොට ක්‍රියාත්මක කරලා අවසන් කරලා අපේ පාසල් පද්ධතිය තුළ මේ පුරප්පාඩු වෙලා තියෙන ගුරු හිඟේ පියවා ගැනීමට අවශ්‍ය කටයුතු කරගන්නට වටපිටාව සකසා ගන්නට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මං හිතන්නේ මෙතෙක් කාලයක් අපි
බලාපොරොත්තු
සභාපතිතුමේනි මෙතෙක් කාලයක් අපි බලාපොරොත්තු වුණ අපි හීන දැකපු රට මේ රට විනාශය කරා යන්න දෙන්නට බෑ. ඒ වගේමයි අද මේ රටේ හැමෝම හැව්වොත් කියන්නේ ඉන්න එපා ඵලයල්ලා. මේ රට හරියන්නේ නෑ. මේ රටේ හිටියොත් දරුවට අනාගතයක් නෑ. ඒ නිසා පුළුවන් හැම එකම මේ රට දාලා ඵලයල්ලා කියන කතන්දරේ තමයි කියන්නේ. ඒ නිසා මම යෝජනා කරනවා මේක මන්තරයක් වගේ මතුරපුවම හරියන්නේ නැහැ තමයි. ඒ නිසා අපි ඔක්කොම එකතු වෙමු අත්වල් බැඳගනිමු මේ රට අපේ රට මේ රට අපිට ගොඩනගන්න පුළුවන් මේ රටේ ජනතාවගේ මේ තියෙන ප්‍රශ්න සියල්ල අපිට විසඳන්න පුළුවන් කියන අවංක චේතනාවෙන් අපි 225 එකට එකතු වෙලා මේ රට නැවත අපේ රටේ ජනතාවට ජීවත් වෙන්න පුළුවන් ආර්ථිකයක් තියෙන ශක්තිමත් රටක් බවට පත් කරන්නට අමුතු ඇටේ නෙමෙයි මේක නැවත සැරයක් මුතු ඇටේ බවට පත් කරන්නට එකතු වෙමු. පක්ෂපාත කල්ලි වලට බෙදෙන එකවත් අනාගත ජයග්‍රහණයන් ඉලක්කයන් බලාපොරොත්තු නොවි රටේ ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් එකතු වෙමු කියන යෝජනාව කරමින් මා නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ලලිත් මංචු වර්ණකුමාර මංචුතුමා ඔබතුමාට මිනිත්තු 12ක කාලයක් තියෙනවා. ඊට කලින් මූලාසනය සඳහා නමක් යෝජනා කරන මෙන් ඉල්ලා සිටිනවා.
ගරු මූලාසනයේ මන්ත්‍රීතුමියනි, මූලාසන සඳහා ගරු වලේගොඩ මන්ත්‍රීතුමා මම යෝජනා කරනවා.
ස්ථිර කරනවා ගරු මන්ත්‍රී. බොහොම ස්තුතියි. මූලාසනය සඳහා මල්ලිපිට මන්ත්‍රීතුමා පැමිණෙනවා ඇති.
මන්ත්‍රීතුමා කතා කරන්න.
බොහොම ස්තුතිවන්ත වෙනවා මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි. 2024 අයවැය යෝජනාවට අද වචන කීපයක් ප්‍රකාශ කරන්න ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. වගේම සාමාන්‍යයෙන් ප්‍රායෝගික අයවැයක් ඉදිරිපත් කරා කියලා මම නම් දකින්නේ. රටේ තියෙන තත්ත්වය අනුව බොරුවට අපුඩි ගහලා කෑ ගහලා ජනප්‍රිය අයවැයක් ඉදිරිපත් කරනවා වෙනුවට කරන්න පුළුවන් කියලා හිතන කරන්න පුළුවන් මට්ටමේ අයවැයක් ඉදිරිපත් කරලා අතිගරු ජනාධිපතිතුමා මුදල් ඇමතිවරයා හැටියට. ඒක විශේෂයෙන්ම අපි දකිනවා අපේ රාජ්‍ය සේවකයෝ ඉතාමත්ම අමාරු තත්ත්වයක කටයුතු කරනවා ආදායම් වල හැටියට. ඒ අයට සුවිශේෂී හැකි ආකාරයේ වැඩි වැඩි කිරීමක් වෙනවා රුපියල් 10,000ක් වගේ. හැබැයි ඒක ලැබෙන්නේ අප්‍රියල්. ඉතින් ඒකත් සමහරක් වෙලාවට විපක්ෂයේ අයට හරි ප්‍රශ්නයක් කෑ ගහනවා ඒක අල්ලගෙන. ඇත්තට බදු ආදායමෙන් තමයි අපි මේ අයවැය ගොඩක් පියව ගන්න උත්සාහ කරලා තියෙන්නේ. එහෙනම් බදු හම්බ වෙන ක්‍රම කාල සීමාවල් තියෙනවා. එහෙනම් දෙන්න පුළුවන් කාල සීමාවල් තියෙනවා. ඒ දෙනවා කියන මේ මුල් මාස 4 තුල ඒ පහු වෙන වැටුප් සංඛ්‍යාව නැවත මාස කිහිපකින් ලබා දෙන බවට සටහන් කරලා තියෙනවා. ඉතින් පුළුවන් දේ පුළුවන් ආකාරයට දෙන එක තමයි අපි දකින්නේ. හැබැයි මීට පෙර කතා කරපු සමහර මන්ත්‍රීවරු වගේම රාජ්‍ය සේවකයෝ විතරක් නෙමෙයි අපේ ගම්බිම් වල අපි දන්නවා ගොඩක් දුප්පත් ජනතාව ගොඩක් අමාරුවෙන් මේ කාලේ ජීවත් වෙන්නේ. මේ කාලේ හරියාකාරව කෑම ටිකක් හරි හොයාගන්න අමාරු කාර්ය තත්ත්වයක් තියෙන්නේ. විශේෂයෙන් දේශගුණය ගත්තත් අපේ කලුතර දිස්ත්‍රිකේ වගේ ගත්තොත් හැමදාම වර්ෂාපතනය තියෙනවා. සබාධර්මෙනුත් යම් කිසි බාධා තියෙන අවස්ථාවල් තියෙන්නේ. ඒ කිරි කපනවට එහෙම නැත්නම් වෙනත් වැඩපිළිවෙළ වලට හරි බාධාවක් තියෙන කාල සීමාවක්. ඒ සියලු දේ එකතු වෙලා බොහොම අමාරුවෙන් ජීවත් වෙන බකවානුක තමයි මේ අයවැය අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අපේ රාජ්‍ය සේවය නම් මම දකින්නේ 113කට අධික ප්‍රමාණය රාජ්‍ය සේවයේ ඉන්නකොට පියල් 10,000 ගානේ එක්කෙනෙකුට වැඩි කරනකොට මොනතරම් මුදලක් වැය වෙනවද. හැබැයි ඒ වගේ මේකේ කාර්යක්ෂමතාවය ගැන අපිට පස්සයක් නැතුව නෙමෙයි හැමෝම නෙමෙයි ගත්තාම Tamante ඒ දේ ලැබෙනකොට ඒ දේ ලැබෙන ප්‍රතිලාභය ජනතාවට මේ රජයට ලබා දෙන කොයිතරම් සාධාරණව ඉටු කරනවද කියලා තම තමන්ම දැනගන්න ඕනේ. මොකද අපි දකිනවා රාජ්‍ය ආයතන වලට ගියාම සමහර දුප්පත් ජනතාව සමහර ජනතාවගේ සේවාවල් වෙන ආකාරය කොහොමද කියලා. ඒ නිසා ඒක කාර්යක්ෂමතාවයත් එක්ක ඇත්තටම විය යුතුයි. ඒක ප්‍රායෝගික විය යුතු කාරණාවක් හැටියට විශේෂයෙන්ම අපි දකිනවා. මේ අයවැය තුල මම දැක්කා අපේ විශේෂයෙන්ම අපේ පොලිස් දෙපාර්තමේන්තුවට ලොකු සහයෝගයක් ලබා දීලා තියෙනවා. ඒවුන්ගේ ගැලපුම සහිත ආහාර නවාතන් පහසුකම් වෙනු නවාතන් ආහාර වෙනුවට ඒ ලොකු මුදලක් වෙන් කරලා තියෙනවා. ඇත්තට ඒ කාර්ය කළ යුතුයි. මොකද අද එක ස්ථානයක ඉන්න පොලිස් නිලධාරියා තවත් ස්පෙෂල් ඩියුටි කියලා තවත් කිලෝමීටර් ප්‍රමාණයක් ඈතට යනවා. සමහරක් වෙලාවට තෙල් ටිකවත් ගහගන්න පුළුවන් කමක් නැති. ඒ නිසා ඒ අයට ඒ සාධාරණේ හිටු වෙච්ච එක ගැන ඇත්තටම කාලයක් තිස්සේ ආපු ප්‍රශ්නයක් හැටියට මම දැකලා තියෙනවා. ඒ ගැන අපි සතුටු වෙනවා. ඒ ආකාරය යෝජනාවල් ලබලා දීලා ඒ අයට ඒ සහයෝගය ලැබෙනවා. වගේම හැබැයි ඒ අයගෙනුත් අපි බලාපොරොත්තු වෙනවා සාධාරණ නීතිමය වැඩපිළිවෙල මේ රජයට ඉටු වෙයි කියලා. සමහරක් වෙලාවට එම මොනා ලබලා දුන්නත් හැම නිලධාරියෙක්ම නෙමෙයි සමහර නිලධාරීන්ගේ ජම්ම ගතිය අයින් පුළුවන් කමක් නැහැ. විශේෂයෙන්ම මේ පගා ගන්න වැඩපිළිවෙල තුල අර 100ක් ඉන්නනම් 5 දෙනෙක් හිටියාම අර 500ගේම නම එකට ගෑඳෙන්නේ ඒ ආකාරයට. විශේෂයෙන් මේ දවස්වල අපි දකිනවා වම් ප්‍රායෝගිකව දකිනවා අපේ පැතිවල මේ ආලේ අපි මේ දුම්වැටි මද්දසාල වලින් වැඩි කරාම ලාභයක් රජයට ආවත් මේ මත් වතුර වලින් මං හිතන්නේ මිල වැඩි කරාම ලාභයක් නැ මේ රජයට ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ගල්ලා පහළම තියෙන අරක්කු බෝතලේ අතිවිශේෂ ගල්ලා අරක්කු බෝතලේ වැඩිවීමත් එක්ක අද ගොඩක් අය මේ ගමේ තියෙන කසිප්පු පොළට රිංගන්න උත්සාහ කරනවා. මොකද අද රුපියල් 4000කට ආසන්න මුදලක් දීලා අරක්කු බෝතලයක් බොන්න පුළුවන් කමක් නැහැ. ඇත්තටම ඇත්තට අපි ඒ බෝතල ඒ අරක්කු අඩු කරේ නැත්නම් අඩු ගන්න රුපියල් 2000ට අඩුවට ඒ අරක්කු බෝතලේ දුන්නොත් මේ ජනතාව එදා හම්බ කරන මුදලේ තමන්ගේ එදිනෙදා කුලි වැඩෙන් ගෙදරට යන මුදල තමයි අඩු වෙන්නේ. අරක්කු වලට වියදම් කරන කේ ආකාරයක වියදම් කරන ඒ විතරක් නෙමෙයි ඒ තුල ගමේ තියෙන කසිප්පු පොලෙන් ප්‍රමිතියෙන් තොර ලැබෙන තියෙන ඉල්ලුමට දෙන්න බැරි නිසා ප්‍රමිතියෙන් තොර නිෂ්පාදනය කරලා දීලා අපේ මේ දවස්වල බැලුවාම සමහරක් වෙලාවට එක දවසකට මල ගෙවල් 10 15 අපිට යන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ වැඩපිළිවෙල නවත්තන්න ඒ විතරක් නෙමෙයි අපි පොලිස් නිලධාරි ගත්තාම සමහරක් වෙලාවට අපේ පැතිවල අපි දකිනවා කසිප්පු විකුණන කෙනා විකුණන තැන බලාගෙන ඉඳලා ඒකෙන් බීලා එන කෙනා හරි අරන් එන කෙනා හරි අල්ලන් ගිහිල්ලා රුපියල් දඩ ගහලා ඒ මිනිස්සේ ජීවිතේ ඒ දරුවන්ට වලට විදන් කරන්න තියෙන මුදල් ටික තමයි නැති වෙන්නේ. මුල නෙමෙයි අයින් කරන්නේ, මුල නෙමෙයි ඒ දඩේට යටත් කරන්නේ අහිංසක කුලි වැඩ කරන ජනතාව. ඒ වගේ දේවල් වලට එහා ගිය විශේෂයෙන්ම සාධාරණ වැඩපිළිවෙලක් විය යුතුයි. රජයක් හැටියට ජනාධිපතිතුමාට අපි මේ පාර්ලිමේන්තුව කීප දෙනෙක් කීප අවස්ථාවක් කිව්වාගේ මේ වැඩපිළිවෙල සහයෝගයක් ලැබිය යුතුමයි අනිවාර්යයෙන්ම. එහෙම වුණොත් අපේ මේ ලෙඩ වෙන ගතිය හා ඊළඟට අපිට සෞඛ්‍ය වලින් වියදම් කරන්න යන මුදල අතිවිශාල මුදලක් බවට පත් වෙනවා. මේ ප්‍රමිතියෙන් තොර ඒ මද්යසාර පාවිච්චි කරලා මත් වතුර පාවිච්චි කරපු නිසා. ඉතින් ඒ වගේම තමයි අපි දන්නවා අපේ රටේ අස්වැසුමත් එක්ක අපේ සමෘද්ධිලාභීන් වැඩපිළිවෙලත් එක්ක තිබිච්ච පහුගිය කාලේ තිබුණා පොඩි පොඩි අඩුපාඩු සිද්ධ වුණා. නමුත් ඒසේ සියලු දේ ලබන අයවැයෙන් ඒ සියලු දෙනාට මේ සහයෝගය ලැබෙන්න ඒ ආධාරය ලැබෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යනවා. විශේෂයෙන්ම ආබාධිත වකුගඩු රෝගීන් සඳහා රුපියල් 2500ක් වැඩි කරේ ලොකු සේවාවක් ලොකු ඒ අයට ලොකු ශක්තියක් කියනක අපි දකිනවා. ඉතින් වැඩි කරා වගේ මේ දිනේට ලැබෙන එකත් ඒක ලොකු වගකීමක් යුතුකමක් රජයක් හැටියට අපිට. මොකද එතකොට මේ වෙනකොට 5000ට 2500ක් එකතු වුණාම රුපියල් 7500ක් ලැබෙනවා කියන්නේ ලොකු ඒ බෙහෙත් හරි අර ගන්න තියෙන ලොකු අවස්ථාවකට අපි සහයෝග දෙනවා කියන එක විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. ඉතින් ඒ වගේම අද නොඑක ආකාර විපස්සය ගත්තාම සමහරක් වෙලාවට Tamanta ලැබෙනකොට අධිකරණයේ පස්සයක් වෙනකොට අධිකරණයේ විවේචනය කරන නම් ගම් එක්කම අනිත් අයගෙනුට දෙයක් වෙනකොට හරි ආඩම්බරෙන් හරි ස්වාධීනයි කියලා කතා කරනවා. හැබැයි Tamanta වෙනකොට එක විදියක් අනුන්ට වෙනකොට එක විදියක්. දැන් මීට පෙර කතා කරපු සමහරක් අපේ ගරු මන්ත්‍රීතුමල්ලා කතා කරේ බදු අඩු කරපු එක තමයි ආර්ථික ඝාතකයේ හැටියට හඳුන්වලා දෙන්න කරේ. විශේෂයෙන්ම අධිකරණය දීපු නියෝගය වෙනත් ප්‍රතිරූපකෙන් රටටම වාපාන්න ගොඩක් අය උත්සාහ කරනවා. විශේෂයෙන්ම ඒක මේ රටේ ජනතාවට මේ රටේ විශේෂයෙන්ම අපේ අතිගරු පස්වෙනි විධායක ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටට කරපු සේවය ඒක මිනිස්සුන්ගේ හිතවලින් යවන්න බෑ. හැබැයි වෙන මතවලින් මොන හරි ක්‍රමවලින් ඒ එතුමාට අපහාස කරන්න එතුමාට සේවය අගේ නොකර තන්ට ගේන්න කටයුතු කරන්න උත්සාහ කරන ගොඩක් අය. හැබැයි එහෙම කරන්න පුළුවන් වෙන්නේ බොහොම සුළු කොටස විතරයි. මේ රටේ අවුරුදු 30ක් තිබිච්ච යුද්ධය අපි කවුරුත් දන්නවා. එදා අපි හිතුවේ උතුරු නැගෙනහිරට විතරක් බෝම්බ ගහනකොට අපිට එන එකක් නැහැ කියලා. නමුත් හබරණ කන්තලේ වගේ පැති වලින් ඉස්සරහට ඇහිලා අපේ ප්‍රදේශවල හොරණ කිට්ටුව එහෙම නැත්නම් පිළියන්දල බස්වල බෝම්බ පුරන අපිට ඒ දෙක තේරුණා. ඊට පස්සේ තමයි මේ රටේ සියලු දෙනාම එකතු වෙලා ඒ ත්‍රස්තවාදය නැති කරන්න සහයෝගය දීලා රටේ ඒ ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු ඒ අපේ නායකයන්ට ශක්තිය දීලා ඒ දේ කරේ. ඒ විතරක් නෙමෙයි එතුමා සමහරක් කරපු හැම දෙයක්ම රටේ ආයෝජනය හැදී අද ඊයේ දවසේ මම හිතන්නේ මේ ලංකාවට ඇවිල්ලා තිබුණා ලොකුම නැව චීනේ ඉඳලා තට්ටු විශාල ප්‍රමාණයක් තියෙන ලොකුම නැව. ඒ නැව් එන්න පුළුවන් ආකාරයේ මේ වරාය විශාල කරලා ඒ ඉදිරියට මේ රට දියුණුවට යන වැඩපිළිවෙලට එතුමාගේ දැක්ම තමයි අපි විශ්වාස කරන්නේ. ඒ විතරනේ මීට පෙර අපේ හර්ෂණ මන්ත්‍රීතුමා කිව්වා මත්තල පාළු වෙලා නෙවෙයි පාළු කරලා තියෙන්නේ. ඒවා මේ රටේ දියුණුවට ලෝකේ තියෙන විශාලම ගුවන් නානාව ගන්න පුළුවන් ආකාරයේ ඒ ඉඩ තියෙන තැන්වලින් ඒ භූමි ප්‍රමාණය තියෙන තැන්වලින් ඒ ඉදිකිරීම කරේ රටේ අනාගතය වෙනුවෙන් එතුමා කරපු වැඩපිළිවෙළ නිසා තමයි අද අධිවේගී මාර්ග නිසා තමයි අපේ ජීවිත තවත් එහාට ගිහිලා තියෙන එදා කතරගමට යන්න දවස් 3ක් යනවා ඉස්සර කාලේ ගියා නම් නමුත් අද පැය 3මාරෙන් කොළඹ ඉඳලා කතරගමට ගිහිල්ලා අප ඇදපු දාගෙන ඉන්න පුළුවන් තත්ත්වය උදා කරලා දුන්නා. එතකොට අපි දවස් 3ක වේදන් කරපු ඒ කාලය අද දවස් භාගයකට වගේ පත් වෙලා හරිනවා. ඉතින් එතුමාගේ ආයෝජන ඒ වගේම කවුරුවක් කතා කරන්නේ එතුමා එදා සාම්පූර්
ගරු මහත්තයතුමා අපිට තව විනාඩි දෙකක් තියෙනවා.
සාම්පූර් බලාගාරය ගෙනල්ලා ගෙන්න හදලා සේරම කරනවනේ මේ ආණ්ඩුව වෙනස් වුණා. හැබැයි හිටපු නායක ඒවා විනාශ කළා ඒවා නැති කළා වෙනස් රටවල ගිහිල්ලා ඒවා ඉදි වුණා. අද සාම්පූර් බලාගාරය තිබුණා නම් විදුලි ඒකකය රුපියල් 20ට අඩුවෙන් 20ට වගේ සාමාන්‍ය ගානකට මේ රටේ ජනතාව ලබ දෙන්න පුළුවන්. එතකොට ආයෝජන කරේ කවුද ඒවා විනාශ කරේ කවුද කියලා විශේෂයෙන් ආර්ථිකය කඩාකප්පල් කර ආර්ථික ඝාතකය කරන ජනතා විමුක්ති පෙරමුණ තමයි මුලින්ම මේකට උත්තර බඳින්න ඕනේ. 70 ගණන් අපිට මතක නැතුණාට 80 ගණන් අපිට හොඳට මතකයි. අපේ ගේ වටේම අපේ ප්‍රදේශවලම මොනතරම් ට්‍රාන්ස්ෆෝමර් ටිකක් ගිනි තිබ්බද, බස් ටිකක් ගිනි තිබ්බද, මොනතරම් පැටරි ටිකක් ගිනි තිබ්බද, ඒ ඔක්කොමත් හරි ඒ රටේ ඒ වකවාන වල හිටපු උගත් බුද්ධිමත් කියන 60,000ක් මරලා විසිකල දැම්මා. ඒවා ඒවට කවුද වග කියන්නේ කියන එක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ නිසා කොහොම කිව්වත් Tamanට වෙනකොට එක විදියක්, අනුත් අයට වෙනකොට තව විදියක් හැටියට වඩා මම නම් අගේ කරන්නේ කතේ අපේ රට වෙනුවෙන් කටයුතු කරපු අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රාජපක්ෂ පවුල ඒ කරන්න පුළුවන් උපරිම මේ රට සේවය කරා. කොයි කවුරුන් නැති සේවාවක් කළා තියෙනවා මේ රට රස්තවාදයෙන් බේරගෙන මුළු ලෝකෙ දින ධර්ම රස්තවාදයෙන් බේරගෙන කටයුතු කරා විතරක් මේ රට සංවර්ධනය කරා ගෙනිච්ච ගෙනිහිල්ලා මේ කියන බොරු පේගල් නිසා මිනිස්සු ගොළු මාර්ගවල 2015 ඒ විනාශයට පත් වෙච්ච දේ අද ගොඩනගන්න බැරි වෙලා තියෙනවා. නමුත් වර්තමානයේ ජනාධිපතිතුමා යම් කිසි තැනකට මේක නීතිය කැලෑ නීතියක් බවට පත් වෙන්න ගිය අවස්ථාවක එතුමා මේ රට බාර අරගෙන කටයුතු කරනවා. ඉතින් ඒ එතුමා ඒ හදන වැඩපිළිවෙල තුළ දැන් ඉදිරියේදී මේ කරන්න පුළුවන් ආකාරය ආයවැයක් එකතු කරලා මේ ඉදිරිපත් කළා කටයුතු කරමින් යනවා කොහොමද අපි සියලු දෙනාම එකතු වෙලා ඒකට සහයෝගය දෙන්න කටයුතු කරන්න ඕනේ කියන එක විශේෂයෙන් මතක් කරමින් ඊට පස්සේ මේ රට යම් කිසි තැනකට ආවට පස්සේ ඡන්ද තියලා ඕන කෙනෙකුට කියන විදිය ඕන කෙනෙකුට මේක බෙදා ගන්න පුළුවන් මේක මෙහෙවන්න පුළුවන්. හැබැයි එතකන් එන්න මේ යන්තම් ගොඩගත්ත රටට ආයි පාගල බිම දාලා දගලන්නේ නැතුව යට කරන්න පත් කරන්න නැතුව කටයුතු කරන්න කියන එක විශේෂයෙන්ම මතක් කරනවා. වගේම අවසාන වශයෙන් විශේෂ සුභපැතීමක් ඇත්තටම එක් කරන්න ඕනේ අපේ මේ ගුවපාලන අධීක්ෂක විශ්‍රාම යන අපේ 20, 23, 11, 11 වෙනි මාසේ 23 වෙනිදා අපේ බෙත්මගේ දොන් පුෂ්පකුමාර සේවා කාලයේ අවුරුදු 36ක් ඇතරම සේවා කරලා තියෙන මේ පාර්ලිමේන්තුව ඇතුලේ. ඉතින් මම ආයි කතාවක් හම්බෙන්නේ නැති නිසා මම අපිත් පෞද්ගලික දන්න අපිට ගොඩක් උදව් උපකාර කරපු අපේ ආසේක මහත්මේ මම එතුමාට සුභපතන එතුමාගේ විශ්‍රාම දිවියට හා එතුමාගේ අනාගතය සුභපතමි මම නියම බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා. අමිතුමා අන්දජරද අමිතුමා
මම පෞගිය සිකුරාදා සහ සෙනසුරාදා කියන දින දෙකේ මගේ පියාගේ 4 වෙනි පින්කම තිබුණා. ඒ වෙලාවේදී මම පාර්ලිමේන්තුවේ නොහිටි අවස්ථාවක මගේ නම කියලා ගරු චමින්ද විදේශිරි මන්ත්‍රීතුමා මට යම් චෝදනාවක් කළා තිබුණා. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලනවා මේකට පිළිතුරු ලබා දීම සඳහා. මේකෙදී ගරු සභාපතිතුමනි මේ සිද්ධිය මූලික වෙන්නේ හංස අබේරත්න අපේ සහකාර ලේකම්තුමාට පරුෂ වචනයෙන් බැනලා චෝදනා කිරීම පිළිබඳව මම මේ පාර්ලිමේන්තුවට වෙනම කල් තැබීමේ විවාදයක් ඉල්ලුවා. ඒ ඉල්ලුවා පමණක් නෙවෙයි මේක වරප්‍රසාද කමිටුවට යොමු කරන්න කිව්වා. ඒ විතරක් නෙවෙයි අපේ වරප්‍රසාද කමිටුවේ තියෙන බලතල උපයෝගී කරගෙන මේක නීතිපතිතුමා ගාවට ගිහිල්ලා අධිකරණයේ විභාග වෙන නඩුවක් දක්වා ගෙනියන්න කියන ඉල්ලීම මම මේ ගරු පාර්ලිමේන්තුවෙන් කරා. මොකද එක පැත්තකින් මම අධිකරණ විෂයට අදාළ රාජ්‍ය අමතිවරයා, දෙවනි පැත්ත මේ රටේ ශේෂ්ඨාධිකරණය, මේ රටේ තියෙන විනිසුරුවන්, මේ රටේ දෙන නඩු තීන්දුව මේ සියල්ලම තමයි, ඒ වගේම මේ රටේ රාජ්‍ය නිලධාරීන්ම තමයි මෙතුමා නිගා කරලා නිද්‍රා කරලා කතා කරන්න කටයුතු කරේ. ඒ නිසා මේ සිද්ධිය මූලික කරගෙන මට මඩ ගහන්න චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා විවිධ කාරණා පහුගිය දවස් ටිකේම හොයලා තියෙනවා. හැබැයි ගරු සභාපතිතුමනි මම කියන්න සතුටුයි, මට ඔය නගරයක කොහේ හරි ගිහිල්ලා වාහනයක් හරස් කළා DIG කෙනෙකුගේ නිලධාරියෙකුට පහර දුන්නා කියලා චෝදනාවක් නැහැ. එහෙම නැත්නම් වෙන කාන්තාවක් කවුරු හරි අතින් ඇදගෙන ගිහිල්ලා වෙන බලහත්කාරකම් කරන්න ගියා කියලා මට පැමිණිලි කොහෙවත් නැහැ. ඒ වගේම පහුගිය කාලවල ගෙවල් ගිනි තියන්න ගියා කියලා මට හෝ මගේ සහෝදරයෝ කාටවත් පැමිණිලි නැහැ. ඒ වගේම අධ්‍යාපනය පිළිබඳවත් මට කියන්න පැමිණිල්ලක් නැහැ ගරු සභාපතිතුමනි. ඒ නිසා මෙතුමා මම පරිපාලනය කරන අපි පරිපාලනය කරන අම්බුලුවාව ජෛව විද්‍යාත් සංකීර්ණයේ පිළිබඳ පහුගිය දිනේදී ඒ පිළිබඳ චෝදනාවක් ඉදිරිපත් කළා තිබ්බ. හැබැයි ගරු සභාපතිතුමනි ඒ පිළිබඳ චෝදනාවක් කරන්න අඩුම ගානේ විගණන විමසුම මොකද්ද කියන එක පිළිබඳවත් මන්ත්‍රීතුමා දන්නවද කියන එක පිළිබඳව මම දන්නේ නැහැ. හැබැයි මම විශ්වාස කරනවා 9 වසරවත් සමත් වෙන්න ඕනේ ඒ විගණන විමසුමක් කියවලා අවබෝධ කරගන්න. අඩුම තරමේ 9 වසරටවත් එතුමා කවුරු හරි සමත් කෙනෙක් ඉන්නවා නම් එතුමාට පුළුවන්කම තියෙනවා ඒක අවබෝධ කරගන්න. ගරු සභාපතිතුමනි මේකෙදි කියලා තියෙන්නේ කෝටි ගානක වංචාවක් කළා ප්‍රවේශ පත්‍ර ගිනි තියලා කියලා තමයි එතුමා මේ සභාවේදී කිව්වේ. හැබැයි මේ විගණන විමසුමේදී කියන්න ගරු සභාපතිතුමනි 2021 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුල මාස 4ක කාලයක් මේ මාස 4දී අපි තමයි විගණනාධිපතිතුමාට යවන්නේ බාරකාර මණ්ඩලයේ භාණ්ඩාගාරික විසින් සමාලෝචිත වර්ෂයේ ඔක්තෝබර් මාස 14 දින විගණනය වෙත කළ ලිඛිත ප්‍රකාශය අනුව එම පිළිපත් ගිනි තබා විනාශ කර ඇති බව පිළිගෙන ඇත. එම නිසා එම කාලයට අදාළව ප්‍රවේශපත් විකිණීමෙන් ලද ආදායම සතුටුදායක ලෙස සංරක්ෂණය කිරීම සහ තහවුරු කිරීමට නොහැකි විය. එතකොට අපි කියපු එකකට තමයි විගණනාධිපතිතුමා නැවත වාරයක් අපිට මේක යොමු කරන්නේ. ඒ යොමු කරපු එකට ගරු සභාපතිතුමනි අපි පිළිතුර හැටියට මේ 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 යොමු කිරීම වෙන්නේ 2022 ඔක්තෝබර් මාසේ. හැබැයි අපි ඊට කලින් 2021 මේ වෙච්ච වර්ෂයේම ඔක්තෝබර් මාසයේදී අපි බාරකාර මණ්ඩලයේ හැටියට එවකට හිටපු කළමනාකාරීත්වය බාරකාර මණ්ඩලයෙන් අපි තීන්දුවක් අරගෙන ඉවත් කරලා තියෙනවා එතුමා ඒ තනතුරෙන්. ඒ විතරක් නෙවෙයි මම සභාගත කරනවා 2021 10 මාසයේ 16 වෙනිදා විගණන විමසුම අපිට ඉදිරිපත් වෙන්නේ 2022 ඔක්තෝබර් මාසේ. හැබැයි 2021 ඔක්තෝබර් මාසේදී අපි පොලිසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා අපේ බාරකාර මණ්ඩලයේ භාණ්ඩාගාරික විසින්. ඒ ස්ථානාධිපති අස්සම් කරපු පැමිණිල්ලේ පිටපතක් මම සභාගත කරනවා. මේ පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් කරලා මේකට අවශ්‍ය කරුණු ඉදිරිපත් කරන්න කියලා මම ඉදිරිපත් කිරීමක් කරනවා. ඒක මම මේ වෙලාවේදී සභාගත කරනවා. ඒ වගේම තමයි මේකෙදී අපි ලියලා තියෙනවා විගණනාධිපතිතුමාට මුද්‍රිත උපපත්‍රිකා යම් ප්‍රමාණයක් ගිනි තබා විනාශ කර තිබූ අතර ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කරන ලදී. ඒ සම්බන්ධ පැමිණිලි කරන ලදී. තවද ආරම්භයේ සිටම බ්ලිස් ඉන්ටර්නැෂනල් ආයතනය විසින් බාරේ ප්‍රවේශ පත්‍ර මුද්‍රණය කිරීම අඛණ්ඩව සිදු කරන ලද අතර නිසි ආකාරයෙන් අංකනය කර අප වෙත බාර දෙන ලදී. එසේ බාරගත් සියලුම ප්‍රවේශ පත්‍ර තොග වටිනාකම අනුව වෙන්වෙන් වශයෙන් ප්‍රවේශ සටහන් ලේඛන සඳහන් කර තිබේ. ඒ තුලින් අලවි සටහන් ලේඛනයේ සඳහන් කර තිබේ. ඒ තුලින් අවශ්‍ය නිරීක්ෂණයන් නිවැරදිව කිරීමට හැකියාව තිබුණි කියලා අපි විගණනාධිපතිතුමාට එදා අපි කියනවා. එතකොට විගණනාධිපතිතුමා ක්‍රියාත්මක වීමට කලින් අපි පැමිණිලි කරලා ඒ අවශ්‍ය පුද්ගලයා ඉවත් කරලා ඒ අවශ්‍ය කටයුතු ටික අපි කරා. දෙවැනි එක ගරු සභාපතිතුමනි මම විශේෂයෙන් චමන්ද විජේසිරි මන්තුමාට එක පැත්තකින් ස්තුතිවන්ත වෙන මොනවත් නෙවෙයි. මේක සමාරු හිතාගෙන ඉන්න අම්බුලාව බාරකාර මණ්ඩලය අපේ පෞද්ගලික බූදලයක් කියලා. ඒ නිසා ඒ සියලු දෙනාද දැනගත්තා.
මේක මුතුමා කාල වේලාව කළමනාකරණය
කරගෙන විනාඩිය ගරු සභාපතිතුමනි. ඒ නිසා රටම දැනගත්තා මේක විගණනාධිපතිතුමාට විගණනය වෙන පනතින්ම මේ බාරකාර මණ්ඩලයේ පරිසර අමාත්‍යාංශයේ ලේකම් සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් වෙවිලා බාරකාර මණ්ඩලයේ සමාජිකයෝ හැටියට කටයුතු කරන ආයතනයක්. ඒ නිසා අපි සතයක්වත් රජයෙන් ගන්නෙ නැතුව අපි උපයාගෙන අද මේ රටේ එන සංචාරකයන්ගෙන් 108ක් මේ අම්බුලාව ජෛව විද්‍යාත් සංකීර්ණයට ගේන්න අපි කටයුතු කරලා තියෙනවා. මාසෙකට අපි 45,000කට වැඩිය සෙනග ගේනවා. සමහරට මල්වත්ත ගත්ත පෙරදිනේ මල්වත්ත ගත්තු 260,000යි. හැබැයි අපි මාසෙකට 40,000ක සංචාරක ප්‍රමාණයක් ගේන ස්ථානයක් බවට මේක පත් කරන්න කටයුතු කරා. ඒ නිසා සමාජයට මේක බොහෝ විට පෞද්ගලික බූදලයක් කියලා හිතගෙන කටයුතු කරපු අයට මේ පණිවිඩයේ නිවැරදිව සම්නිවේදනය කරන්න අපි චමින්ද විජේසිරි මන්තුමා උපයෝගයේ දක්වීම පිළිබඳවත් අපි සතුටු වෙනවා. ඒ වගේම තමයි මේක සර්වාගමික මධ්‍යස්ථානයක් නිසා අපේ බෞද්ධ පූජකවරේ අපේ භික්ෂුන් වහන්සේ පූජකවරේ ඒ වගේම මුස්ලිම් ආගමික කෙනෙකුත් මේ බාරකාර මණ්ඩලය නියෝජනය කරනවා කියන එකත් විශේෂයෙන් මේ වෙලාවේදී ගරු සභාපතිතුමනි සිහිපත් කරමින් මේ පැමිණිල්ල මම සභාගත කරනවා. එතුමාට මේක බලා ගන්න පුළුවන් මේ අපි කරපු පැමිණිල්ල පිළිබඳව.
ඒ මන්ත්‍රීතුමා ඒ කතානායකතුමාට යොමු කළා අදාළ අංශ වෙත යොමු කිරීමට කටයුතු කරනවා. මීළඟට සානක්‍ය රාසමාණික්කම් ඔබතුමාට විනාඩි 15ක කාලයක් තියෙනවා.
නන්රි තලමෙතංග මුරුපිනරහලේ உண்மையிலே 2023 ஆம் ஆண்டு வரவு செலவுத்திட்டத்துக்கான இந்த விவாதத்திலே குறிப்பாக வளமை போலவே 2023 ஆண்டு வரவு செலவு திட்டத்திலையும் கிழக்கு மாகாணத்தை மையப்படுத்தி எந்த ஒரு சிறந்த ஒரு முன்மொழிவும் முன்வைக்கவில்லை என்றது ஒரு மிக கவலையுடன் சொல்ல வேண்டும். நான் நினைக்கிற விடுதலை போராட்டம் மௌனிக்கப்பட்டு கிட்டத்தட்ட 14 வருடங்களுக்கு பிறகும் இன்னும் கிழக்கு மாகாணத்தை பொறுத்தளவிலே பின்தங்கிய நிலையிலே பல இடங்கள் இருக்கின்றது. கிழக்கு மாகாணத்திலே குறிப்பாக மட்டக்களப்பு மாவட்டத்திலே மக்கள் கடந்த பாராளுமன்ற தேர்தலிலே இவற்றை நிவர்த்தி செய்வதற்கு ஆளுங்கட்சியை சேர்ந்த பாராளுமன்ற உறுப்பினர்கள் தெரிவு செய்யப்பட வேண்டும், அமைச்சர்கள் தெரிவு செய்யப்பட்டால் தான் இவற்றை நிவர்த்தி செய்யலாம் என்றெல்லாம் பகல் கனவுகளை கண்டு வாக்களித்தார்கள். அந்த வாக்களித்ததின் ஒரு காரணமாக எங்களுடைய மாவட்டத்தை இரு தமிழ் பேசும் பாராளுமன்ற உறுப்பினர்கள் ஆளுங்கட்சியிலே தெரிவு செய்யப்பட்டார்கள். அவர்களுக்கு அமைச்சு பதவியிலும் கிடைக்கப்பட்டது. ஆனால் 4 வருடங்களாக கிட்டத்தட்ட 3 வருடங்கள் பூர்த்தியான பிறகும் 4வது வருடத்தையும் கூட இந்த வரவு செலவு திட்டத்திலையும் கிழக்கு மாகாணத்தை மையப்படுத்தி எந்த ஒரு முன்மொழிவும் இல்லை என்றது மிக கவலையாக சொல்ல வேண்டும். இதிலே அவர்கள் சொல்லக்கூடிய விடயங்கள் கொரோனா தொற்று இருந்தது, பொருளாதார நெருக்கடி காரணமாக தான் நாங்கள் அபிவிருத்தி எதுவும் செய்ய முடியாமல் போய்விட்டது. ஆனால் இந்த பொருளாதார குற்றங்களை செய்தவர்கள் யார் என்றதை கூட இன்று இலங்கையிலே நீதிமன்றங்கள் அடையாளப்படுத்தியிருக்கிறார்கள். கடந்த காலத்திலே 2009 பிற்பாடு பல குற்றங்கள் மனித நேயத்துக்கு எதிரான செயல்பாடுகள் எத்தனையோ லட்சக்கணக்கான மக்கள் கொல்லப்பட்டவர்களுக்கு நாங்கள் விசாரணை வேண்டும், நீதி வேண்டும் என்று நாங்கள் தமிழ் தரப்பு சொன்னாலும் கூட அவற்றை உள்நாட்டுக்குள்ளே நாங்கள் விசாரிப்போம் என்று சொல்லி உள்நாட்டு நீதிமன்றத்திலே நாங்கள் நம்பிக்கை வைப்போம் என்று சொன்னார்கள். இன்று உள்நாட்டு நீதிமன்றமே அவர்கள் பொருளாதார குற்றங்களை செய்தார்கள் என்ற தீர்ப்பை வழங்கியிருக்கும் பொழுதும் கூட அந்த கட்சியிலே இன்று பலர் இருப்பது ஒரு மிகவும் ஒரு கவலையான ஒரு விடயம். குறிப்பாக தமிழர்கள் இந்த பொருளாதார குற்றங்களை செய்தவர்கள் நீங்கள் 4 வருடங்களாக 3 வருடங்களாக நாங்கள் அபிவிருத்தி செய்ய முடியாமல் போனதுக்கான காரணம் இந்த பொருளாதார நெருக்கடி சொன்னால் அந்த பொருளாதார குற்றங்கள்ல நீங்களும் ஒரு பங்கு உங்களுக்கு இருந்திருக்கு என்றால் 2020 வரவு செலவு திட்டம், 2021 வரவு செலவு திட்டம், 2022 இந்த 3 வரவு செலவு திட்டங்களுக்கும் ஆதரவாக வாக்களித்து விட்டு மட்டக்களப்பு மாவட்டத்துக்கும் சரி கிழக்கு மாகாணத்துக்கும் சரி எந்த ஒரு பயனும் இல்லாத வெறும் அமைச்சு பதவிகளை நீங்கள் இன்று வைத்திருக்கிறீர்கள். உண்மையிலே இந்த பொருளாதார குற்றங்களை விசாரித்து இவர்களை சிறைக்கு அனுப்ப வேண்டும் என்றதான் எங்களுடைய மக்களுடைய 22 மில்லியன் மக்களுடைய அவாவாக இருக்கும். ஆனால் அதனையும் தாண்டி இவர்கள் இந்த கொள்ளையடித்த காசை மீண்டும் இந்த நாட்டுக்குள்ளே கொண்டு வர வேண்டும் என்றதும் கூட இந்த கொள்ளையடித்தவர்களுக்கு ஆதரவாக ஜால்ராடித்தவர்கள் அவர்களுடன் இணைந்து இந்த கொள்ளையடித்தவர்கள் களவெடுத்தவர்களும் இந்த பொருளாதார குற்றங்களுக்கு நேரடியாக அவர்கள் சம்பந்தம் இல்லை என்று இன்று கை கழுவ முடியாத ஒரு நிலையில் இருக்கிறார்கள். இருக்க வேண்டும், அவர்களையும் கூட தண்டிக்க வேண்டும். அதே போலதான் எங்களுடைய சரி வரவு செலவு திட்டத்திலேயாவது தான் எதுவும் இல்லை என்று சொல்லி சொன்னால் நீங்கள் 4வது வருடமும் இந்த வரவு செலவு திட்டத்துக்கு ஆதரவாக நீங்கள் வாக்களிக்க போறீர்கள் சொன்னால் நீங்கள் மக்களுக்காக அரசியலில் ஈடுபடவில்லை, நீங்கள் உங்களுடைய சுயநலனுக்காகத்தான் அரசியலில் ஈடுபட்டிருக்கிறீர்கள். அப்ப இந்த நாளைய தினம் மாலையிலேயே நடக்க இருக்கும் இந்த வாக்கெடுப்பிலே அரசுக்கு ஆதரவாக நீங்கள் வாக்களித்தால் நீங்கள் இன்று மக்களுக்கு எதிரானவர்களாக இருக்கிறீர்கள் என்றது மக்கள் மிக சிறந்த அளவிலே புரிந்து கொள்வார்கள். சரி வரவு செலவு திட்டத்தினூடாகத்தான் நீங்கள் எதுவுமே ஒதுக்கவில்லை என்று சொன்னால் எங்களுடைய அடிப்படை பொருளாதாரம் எங்களுடைய அடிப்படை வடக்கு கிழக்கிலே பொருளாதாரம் தங்கியிருக்கும் மீன்பிடி துறை, விவசாயம், கால்நடை இந்த 3 துறையாவது அந்த அவர்கள் தங்களுடைய வாழ்வாதாரத்தை முன்னெடுக்கிறதுக்கு ஏதாவது ஒரு தங்களுடைய முயற்சியில் அரசாங்கத்துடைய எந்த சலுகையும் இல்லாமல் அரசாங்கத்துடைய எந்த உதவியும் இல்லாமல் தாங்களாக முன்னெடுத்துக் கொண்டிருக்கும் தங்களுடைய இந்த தங்களுடைய வாழ்வாதாரத்தையும் இந்த அரசாங்கம் அளித்துக் கொண்டிருக்கும் பொழுது அதையும் நீங்கள் வேடிக்கை பார்த்துக் கொண்டு மௌனமாக இந்த அரசாங்கத்துக்கு வாக்களிக்க போகிறீர்கள் என்று சொன்னால் மக்கள் எதிர்வரும் தேர்தல்களிலே உங்களுக்கான சிறந்த முடிவை வழங்குவார்கள். ஏன் நான் இதை சொல்கிறேன் என்று சொன்னால் மட்டக்களப்பு மாவட்டத்தை இன்று 60-65 நாட்களாக மயிலத்தமாடு மாதவனை பிரச்சனையிலே அந்த மேய்ச்சிதரைக்காக பண்ணையாளர்கள் வீதியிலே ஆர்ப்பாட்டத்தில் ஈடுபடுறார்கள். அவர்கள் புதிதாக எங்களுக்கு மாடு தாங்கள் இல்லாட எங்களுக்கு மாடுக்கு அதை செய்தாங்க எங்களுடைய மாடுக்குரிய மேய்ச்சத்தரை 100 வருடங்களுக்கு மேலதிகமாக பயன்படுத்தி இந்த மேய்ச்சித்தரையிலே எங்களுடைய மாடுகளை மேய்க்கிறதுக்கு விடுங்கள் என்றதை மட்டும்தான் கேட்கிறார்கள். ஆனால் அதை தடுக்கும் அதிலே இன்று எத்தனையோ மாடுகள் கொல்லப்பட்டிருக்கிறார்கள். இன்று வாய் பேசாத ஜீவியல வாயிலே வடிவைத்து இன்று எத்தனையோ மாடுகள் நேற்றைய தினம் கூட ஒரு காணொலி வந்திருக்கு ஒரு சில மாடுகள் ஒரு ஆறிலே ஒரு மிதக்கிற மாதிரி. அவ இந்த அரசாங்கத்துடன் நீங்கள் இணைந்து இருப்பதற்கான காரணம் என்ன? இந்த இவ்வாறாக வரவு செலவு திட்டத்தினூடாகத்தான் எதுவும் ஒதுக்கவில்லை என்று சொன்னால் வரவு செலவு திட்டத்திலே ஒதுக்காமல் தங்களுடைய வாழ்வாதாரத்தை தாங்களாக பார்க்கும் பொழுது அதையும் இந்த அரசாங்கம் அளித்துக் கொண்டிருக்கிறார்கள். ஏன் மீன்பிடி துறை எடுத்தால் இன்று அத்துமீறி இலங்கைக்குள்ளே வந்து மீன் பிடிக்கிறவர்களுக்கு மிக எந்த ஒரு நீதிமன்ற தலையீடும் இல்லாமல் நேற்றைய தினம் கூட 22 பேர் விடுவித்திருக்கிறார்கள். அப்ப இலங்கை இலங்கையிலே எங்களுடைய வடமாகாணத்திலே எங்களுடைய மீனவர்கள் தங்களுடைய வாழ்வாதாரத்தை காப்பாற்றுமாறு அரசாங்கத்திடம் கோரிக்கை முன்வைக்கும் பொழுது அரசாங்கத்திலே மீன்பிடித்துறை அமைச்சராக ஒரு தமிழர் இருந்தும் இந்த அத்துமீறி சட்டவிரோதமாக மீன் பிடிக்கிறவர்கள் வந்து மீன் பிடிக்கும் பொழுது வேடிக்கை பார்த்தால் நாளைய தினம் இன்னும் பலர் வருவார்கள். அப்ப அரசாங்கம் இந்த வரவு செலவு திட்டத்திலே மீனவர்களுக்கு இந்த ஒரு விசேடமான சலுகை வடகுகளுக்கு ஒதுக்காவிட்டாலும் கூட அடிப்படையாக இந்த தங்களுடைய வாழ்வாதாரத்தை தாங்களாகவே பார்த்துக் கொள்ளும் இந்த மீனவர்களை அழித்துக் கொண்டிருக்கிறார்கள். நீங்கள் அதற்கும் ஆதரவாக வாக்களிக்க போறீர்களா இந்த வரவு செலவு திட்டத்திலே? சரி, அதையை தாண்டி நாங்கள் விவசாயிகளை பார்த்தால் விவசாயிகள் கஷ்டப்பட்டு தங்களுடைய நெல்லை உற்பத்தி செய்த பிறகு அந்த நெல்லுக்கு சரியான விலை சந்தப்படுத்த முடியாத அளவுக்கு இந்த அரசாங்கத்துடைய செயல்பாடு இருக்கின்றது. நாங்கள் 3 வருடங்களாக தொடர்ச்சியாக கேட்கிறோம் விவசாயிகளுடைய அந்த விவசாய ஆரம்ப தேதி மட்டக்களப்பு மாவட்டம் இல்லாட்டி முதலாவதாக எங்களுடைய அந்த விதைப்பு செய்யும் அந்த மாவட்டத்தை மையப்படுத்தி ஆரம்பிங்கள் நாங்கள் இந்த போகத்தில் சொன்னாலும் கூட விவசாய அமைச்சர் அதை கேட்டுக்கொள்ளவில்லை, அதை கண்டுகொள்ளவில்லை. கடந்த வருடத்திலே தங்களுடைய விளைச்சலை ஒரு விக்க சந்தைப்படுத்த முடியாத ஒரு சூழலில் அந்த மக்கள் இருந்தார்கள். அப்ப இவ்வாறாக எங்களுடைய கால்நடை விவசாயம் மீன்பிடி இந்த 3 துறையும் அரசாங்கத்தினுடைய எந்த உதவியும் இல்லாமல் மக்கள் முன்னெடுக்கும் இந்த விடயத்தை கூட அரசாங்கத்துடைய சில செயல்பாடுகளின் காரணமாக இன்று எங்களுடைய மக்களுக்கு வாழ்வாதாரத்தில் இழந்திருக்கும் மக்களுக்கு ஆதரவாக வாழ்வாதாரத்தை இழந்திருக்கும் மக்களுக்கு ஆதரவாக நீங்க அரசியலில் ஈடுபட்டுள்ளதாக இருந்தால் இந்த வரவு செலவு திட்டத்துக்கு நீங்க ஆதரவாக வாக்களிக்க கூடாது. நீங்கள் இந்த வரவு செலவுக்கு ஆதரவாக வாக்களிக்க கூடாது. அவ்வாறு நீங்க வாக்களிப்பீங்களா மக்கள் எதிர்வரும் தேர்தல்களிலே உங்களுக்கு சிறந்த ஒரு பாடத்தை படிப்பார்கள் என்றதை நீங்கள் இந்த இடத்திலே நீங்கள் குறிப்பாக ஞாபகம் வைத்திருக்க வேண்டும். எங்களுடைய மாவட்டங்களிலே பல பிரச்சனை இருக்கின்றது, அதை பற்றி எல்லாம் பேசுவதற்கான நேரம் இன்று போதாது. எங்களுடைய இன்று அரச ஊழியர்களுக்கு சம்பள உயர்வு என்று சொல்லி ஒரு பக்கத்தால் சொன்னாலும் கூட 18% வெட்டை அதிகரிக்கிறதாக ஒரு கையால காசை தந்து இன்னொரு கையால புடுங்கி எடுக்கிறார் அரசாங்கம். அவ்வாறான ஒரு நிலையிலே தான் இருக்கிறோம். இன்று ஓய்வெடுத்தவர்களுக்கு எந்த ஒரு அதிகரிப்பும் வழங்கவில்லை. இந்த நாட்டுக்காக உழைத்து 60 வருடங்கள் பூர்த்தியானது பிறகு அந்த ஓய்வுக்கு பிறகு கிடைத்தும் பென்ஷனை நம்பி வாழ்றவர்களுடைய நிலைமை என்ன? இன்று எங்களுடைய மலையத்திலே இருக்கும் உறவுகளுக்கு இந்த தோட்ட தொழிலாளர்களுக்கு இந்த சம்பள உயர்வு வழங்கப்பட்டிருக்கா? இன்றைய அரசாங்கத்துக்கு சொந்தமான நிலத்துல தான் கம்பெனிக்காரர்கள் வந்து இந்த தேயிலை தோட்டங்களை வைத்திருக்கிறார்கள். அப்ப அரசாங்கம் நினைத்தால் இவர்களுக்கு கட்டாயப்படுத்தி இந்த நாட்டுடைய பொருளாதாரம் இவ்வளவு பங்களோத்திலே இருக்கு, நாடு பங்களோத்திலே இருக்கு, மக்கள் மிகவும் கஷ்டத்துக்கு மட்டத்திலே இருக்கும் பொழுது இந்த கம்பெனிகளுக்கு நீங்கள் கட்டாயப்படுத்தி இந்த சம்பள உயர்வை வழங்க வேண்டும் என்று சொல்லியிருக்கலாம். அவற்றை எல்லாம் இன்று செய்யவில்லை. இது மிகவும் ஒரு கவலையான ஒரு விடயம். அதே போலதான் இன்று சீனிவன்சா பலன் பௌகே சதிகி பேக் பிகேவி வீரகளை பில்லியனுக்கு கிட்டுவன பிரமாணයක් சீனிவன்சாவா இதரமே ஆர்த்திக ગાතකයට সহায় දුන්න வியாபாரிகேவත් அபி நீதி ඉස්සරට ගේන්න ඕනේ அபி එතකොට මේ වෙනකොට there is no accountability in this country. Economic crimes have been committed. The last year at the Human Rights Council sessions it was said that economic crimes have been committed in this country, but what was said? We will find an internal mechanism to investigate into this. So this is a UN conspiracy against the country. But now, the court in Sri Lanka has given a decision saying that economic crimes were committed by the Rajapaksa brothers. But have we held anyone accountable? The ones who were involved with them, the ones who supported them, the ones who stole along with them. We haven't done that. අද රජයට බදු අවශ්‍යයි, රජයට මුදල් අවශ්‍යයි නම් මං හිතන්නේ අපි ගිය අවුරුද්දෙත් මේ කිව්වා. සිගරට් කම්පැනිලේ බදු වැඩි කිරීම, ඒ වගේම සීනි වගේ කොමෝඩිටි ස්පෙෂල් කොමෝඩිටිස් වගේ දේවල් නැති කිරීම තුළින් රජයට ලැබෙන්න තියෙන ආදායම් වැඩි කිරීම, මේ වගේ ආදායම් වැඩි, රාජ්‍ය ආදායම් වැඩි කරගන්න පුළුවන් ක්‍රමවේද අපි රාශියක් පෙන්වා දුන්න. හැබැයි මේ පාර බජට් එකේවත් මේවට හරියට අහුම්කම් දීලා නැහැ. අද වෙනතුරු ප්‍රධාන වශයෙන් මේ අවස්ථාවේ මම කියන්න ඕනේ, අද වෙනතුරු ලංකාවේ 2018 මම දන්නේ ඇත්තටම මේ 2018 මැයි මාස 11 වෙනිදා සිංගප්පූර් ප්ලැට් මිල පදනම් කරගෙන මේ රටට මිල සූත්‍රයක් හඳුන්වා දුන්නා. එතකොට මේ මිල සූත්‍රයට මම දැන් විහිළු කරා. හැබැයි අද වෙනතුර මිල සූත්‍රය භාවිත කරනවද? පෙට්‍රෝල් ඩීසල් මිල තීරණය කරන ඒ මිල සූත්‍රයද භාවිත කරන්නේ? මොකද්ද මිල සූත්‍රය කියලා අපි දන්නේ නැහැ. හැබැයි බැනට භාවිත අපි මේ මැයි මාසයේ 11 වෙනිදා 2018 දුන්න මිල සූත්‍රය අනුව පහුගිය පෙබරවාරි 2022 පෙබරවාරි සිට මාසිකව හැම මාසෙම ඇවරේජ් එකක් වශයෙන් පෙට්‍රෝල් ඩීසල් මිල මිල රුපියල් 58ක් වැඩි අපිට 58ක් ලාභයට විකුණන්න පුළුවන් තත්ත්වයක් තියෙන රට ඇතුළේ. ඒකට සිලෝන් පෙට්‍රෝලියම් කෝපරේෂන් එකේ තියෙන යම් යම් ඉන්ඩෙෆිෂන්සීස් වලට ලංකාවේ ජනතාව ඇවරේජ් එකක් වශයෙන් පෙට්‍රෝල් ලීටරයකට රුපියල් 58ක් මේ වෙනතුර වැඩිපුර ගෙවනවා. ඩීසල් ලීටරයකට රුපියල් 52ක් වැඩිපුර ගෙවනවා. එතකොට බලන්න පහුගිය පෙබරවාරි 2022 සිට ගෙවන් ලංකාවේ ජනතාවට මම හිතන්නේ අද 356යි මම හිතන්නේ ලීටරයක මිල රුපියල් 124ක් වැඩිපුර ජනතාවෙන් ගත්ත කාලෙකත් තිබිලා තියෙනවා. පහුගිය කාලේ රුපියල් 124ක් ලාභයට දෙන්න පුළුවන් තත්ත්වයක් තිබ්බ පෙට්‍රෝල් ඩීසල් ඒ වගේ පෙට්‍රෝල් මිල 124ක් ලාභයට දෙන්න පුළුවන් තත්ත්වයක් තිබ්බා. අද මේ වෙනකොට ලංකාවේ පෙට්‍රෝල් ෂෙඩ් මේ ඛනිජ තෙල් බිස්නස් එකේ 85%ක් සිලෝන් පෙට්‍රෝලියම් කෝපරේෂන් එක සතුව තමයි තියෙන්නේ. හැබැයි 2003 ලංකා IOC සමාගමට පෙට්‍රෝල් ෂෙඩ් ලබා දෙනකොට මම දැන් පෙට්‍රෝල් ෂෙඩ් ලබා දුන්න ෂෙඩ් වලට ඩොලර් මිලියන 70 ගණනක් ඒ IOC ආයතනය ගෙව්වා. හැබැයි මේ පහුගිය අවුරුද්දේ සිනෝපෙක් ආයතනයට පෙට්‍රෝල් ෂෙඩ් දීලා තියෙනවා. මේ සිනෝපෙක් ආයතනයට දුන්න පෙට්‍රෝල් ෂෙඩ් වලට ටෙන්ඩර් ප්‍රොසෙස් එකක් හරියට ෆලෝ කරලා තියෙන අන්සොලිසිටඩ් බිඩ් එකක්.
ගරු මන්ත්‍රීතුමා අපිට තව විනාඩි දෙකක් තියෙනවා.
අවසන් කරන විනාඩි දෙකකින් මේ සිනෝපෙක් ආයතනයට මේ පෙට්‍රෝල් ෂෙඩ් ලබා දෙනකොට ලංකාවේ රුපියලක්වත් තරන්නේ නැහැ. එතකොට මේ CPC ආයතනයේ දූෂණය ගැන ලංකාවේ ජනතාව අවදියෙන් බලන්න ඕනේ. මේකේ සමහර ඉහළ නිලධාරීන් ඉන්නවා හරියට ඩිග්‍රී සර්ටිෆිකට්වත් නැතුව හොර ඩිග්‍රී සර්ටිෆිකට් දීපු අය ඉන්නවා. මම මේ අවස්ථාවේ එක 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 මම නම් කරන්න කැමති නැහැ. සමහර ඛනිජ තෙල් ආයතනයේ ඉන්න නිලධාරීන්ට මෙහෙම හොර ඩිග්‍රී සර්ටිෆිකට් දීපු කට්ටියත් ඉන්නවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තුළ මේ දූෂණය, එතකොට මේ සිනෝපෙක් ආයතන මේ පෙට්‍රෝල් ෂෙඩ් ලබා දීම තුළින් ඒකට එකට එදා කිව්ව මේ ෂෙඩ් සිනෝපෙක් CPC ආයතනයේ අයිති ෂෙඩ් නෙවෙයි මේ ෂෙඩ් වෙනම ෂෙඩ්. ඒක නිසා අපි ඒව නිකන් දුන්නේ කියලා. ඒකට දුන්න හේතුව නැහැ ලංකාව තුළ ඛනිජ තෙල් සප්ලයි එකට බාධාවක් ඇති වෙන්නේ නැතුව තියෙනවා නම් තව ප්ලේයර් කෙනෙක් තව සිනෝපෙක් වගේ ප්ලේයර් කෙනෙක් ආවොත් තමයි ලංකාවේ තෙල් පෙට්‍රෝල් ඩීසල් හිඟයක් නැති වෙන නිසා තමයි දුන්නේ කියලා. එතකොට ලංකාවේ රජයට CPC ආයතනයට මේ පෙට්‍රෝල් ෂෙඩ් තුලින් විශාල ප්‍රමාණයක් ලාභ වෙලා පාඩු වෙලා තියෙනවා මේ වෙනකොට. ඉතින් කවුද මේ වලට වගකීම බාරගන්නේ? මම මේ මිල සම්බන්ධ කාරණයට ආවොත් එහෙම ලංකාව තුළ දැන් 85%යි CPC ආයතනයට අයිති පෙට්‍රෝල් ෂෙඩ් තියෙන්නේ ඒ සප්ලයි එකෙන්. ඒතර තව 15%ක් සිනෝපෙක් සහ IOC ආයතනයට අයිති. එතකොට මම මේ කියපු දැන් ලංකාව CPC එක මේ රුපියල් 58ක් අද තත්ත්වනවා. අද රුපියල් 29ක් මේ මාසේ රුපියල් 29ක් ඩීසල් ලාභයට පෙට්‍රල් දෙන්න තිබ්බා. ඒතර දැන් 356 නම් ගාන 326ට 324 දෙන්න තිබ්බා. ඒක දෙන්න තිබෙන්නේ හේතුව CPC ආයතනයේ පාඩු ලබන ආයතනයක්. ඉතින් මේ රුපියල් 30ක් වැඩිපුර ජනතාවගෙන් අය කරගත්තොත් ඒ පාඩු පිරිමහ ගන්න පුළුවන්. හැබැයි IOC සහ සිනෝපෙක් කියන ආයතන වලට ඒ පාඩුව නැහැ. මොකද CPC එකේ තියෙන ඉන්ෆිෂන්සීස් ඒ දුර්වලකම් IOC සහ සිනෝපෙක් ආයතනයේ නැහැ. ඒතකොට හැම මාසෙම මම අවසන් කරනවා හැම මාසෙම ඒ මිල අනුව CPC සහ IOC කියන ආයතන විශාල ලාභයක් ලබා ගන්නවා. ඉතින් මේ ලාභේ ලංකාවේ ජනතාවගෙන් සල්ලි හුරන් අරගෙන අපි 15%ක් විදේශ ආයතන වලට දෙන දෙන තත්ත්වයට ඇවිල්ලා තින්නේ. පෙට්‍රෝල් ෂෙඩ් එකක් නිකන් දුන්න. දැන් ඒ අනුව සල්ලි හැම මාසෙම අපි මේ පෙට්‍රෝල් මිල හරියට භාවිතා කිරීම කරන්නේ නැති එක තුලින් අපි ඒක ලංකාවේ ජනතාවට තව විශාල ප්‍රමාණයක් ඒ මුදල් ලංකාවේ ජනතාවගෙන් අය කරගන්න තත්ත්වයට ඇවිල්ලා තිනවා. මේ අපි මේ ප්‍රපෝස් කරන එක තුලින් විතරක් බිලියන 25ක් රටට අවුරුද්දකට වැඩිපුර ආදායමක් ගන්න පුළුවන් ඒ දැනට තියෙන CPC ආයතනයේ පාඩු ලබන ආයතනයක් නෙවෙයි කියලා පෙන්වන්න ඕන නම් ලංකාවේ රජයට පුළුවන් පෙට්‍රෝල් ඩීසල් වලට වෙනම බද්දක් අය කරගෙන ඒ බද්ද දෙන්න පුළුවන් CPC ආයතනයට.
අවසන් කරන මැදිරිය.
එතකොට ඒ වගේ අවස්ථාවක සිනෝපෙක් සහ IOC කියන ආයතන මේ විශාල වශයෙන් මේ ලාභය ලබා ගන්නේ නැහැ. ඒගොල්ලන් CPC කර පාඩුවක් වෙන්නේ නැති වෙන විදිහට ලංකා රජයට පුළුවන් ඒ වෙනස ඒ CP දැන් අද රුපියල් 30ක් වැඩිපුර අපි පෙට්‍රල් ඩීසල් වලට ජනතාවගෙන් අය කරගන්න නම් ඒ රුපියල් 30 බද්දක් වශයෙන් අය කරගන්න පුළුවන්. අරගෙන ඒක ආපහු CPC එකට දෙන්න. එතකොට මේ සිනෝපෙක් IOC වගේ ආයතන වලට මේ ලාභ ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම මේවාගේ කතාව අවසන් කරන එක නිසා මේ වගේ ලංකාවේ රාජ්‍ය ආදායම වැඩි කරගන්න ක්‍රම ඕනතරම් තියෙනවා. හැබැයි ඒ ක්‍රම අනුගමනය කරන්නේ නැතුව ඒ ක්‍රම අනුගමනය කරන්නේ නැතුව වැට් බැල වගේ දේවල් 10% වැඩි කිරීම තුලින් මේ රටේ ජනතාවට එක පැත්තකින් පඩි වැඩි කරා කියලා බොරුවට කිව්වට වැට් බැල වැඩි කිරීම තුලින් රටේ ජනතාවට තවදුරටත් ජනතාව මිරිකල අරගෙන ජනතාවගෙන් සල්ලි අරන් සීනි බදු වගේ වංචාවන් කරන්න ඉඩ දෙන මේ ආර්ථික ඝාතනය කරපු උසාවි තීන්දුවන මේ ආර්ථික ඝාතකයෝ ඒගොල්ලන්ගේ හැවනෙලි ඒගොල්ලන්ගේ අතකොළු මේ පාර්ලිමේන්තුව තුලත් කැබිනට් එක තුලත් ඉන්නකල් මේ රටේ ආර්ථිකය හදන්නත් බෑ මේ රටේ ජනතාවට සහනයක් ලැබෙන්නේ නැහැ කියන කීමෙන් මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි.
ස්තුතියි.